නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව 20/22 සැප්තැම්බර් 20 දින මා විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බදු නැමැති පනත් කිටුම්පතේ සහතිකය සටහන් කර ලද බව දන්වන කැමැත්තෙමි. නිවේදන අංක 2 ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය 9 පාර්ලිමේන්තු සඳහා නැවත ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීමක් 20/22 සැප්තැම්බර් 21 බදාදා එනම් අද දින පූර්වවාග 10:30ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව ආරාධනා කරනවා කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.
ගරු නාගරික සංවර්ධන අමාත්‍යතුමා,
2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධනා නිවාස කටයුතු පිළිබඳව අමාත්‍යංශ ප්‍රදේශ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ගුණනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය අමාත්‍යතුමා සහ ජල සම්පාදන අමාත්‍යතුමා,
2000 ශාස්ත්‍රම ජල සම්පත් සමණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කුමාර්සිරි රත්නායක මැතිතුමා. සංජීව ඉදිරිමාන්න මැතිතුමා. ලලිත් වර්ණ කුමාර මැතිතුමා. ප්‍රශ්නාංක 5:30 අත්තනායක මැතිතුමා. මායදුන්න චින්තක අමල් මැතිතුමා. ප්‍රශ්නාංක 3
මම අහනවා ගරු කථානායකතුමනි,
වනජීවී වන සම්පත් මැතිතුමා.
ගරු කථානායකතුමනි, අනුභ පැස්කුවල් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර ආයක පිළිගනු ලබයි. ආ දෙක මයන් ප්‍රශ්න දෙගත්තිය. චින්තක මායාදුන්න මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර ආයක 7 ආ දෙක කරුවල ගස්සෑව ආනමඩුව වනාත බිල්ලුව නවගත්තේ ගම පුත්තලම මහකුඹු කඩවල පල්ලම 3 පිළිතුර වනාලි ජීවත්වන්නේ වනජීවී හෝ වන සංරක්ෂණ රක්ෂිතයන් ආශ්‍රිතව නිසා හා ඔවුන් විටින් විට විවිධ ප්‍රදේශවල සැරිසරන බැවින් නිශ්චිත ප්‍රදේශයක සැරිසරන වනාලි සංඛ්‍යාව කොපමණද යන්න හඳුනා ගැනීම අපහසු වේ. 2011 වසරේ සිදු කළ වනාලි සමීක්ෂණය අනුව වනාලි 150 උත්තරම දිස්ත්‍රික්කයේ තුල සැරිසරන බව වාර්තා වේ. 4 ප්‍රශ්නයට පිළිතුර උත්තර දිස්ත්‍රික්කයේ සේවයේ සඳහා යොදවා ඇති වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය සංඛ්‍යාව 50. ඒ අතරින් 34 දෙනෙකු ගැන වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ යටතේ දැක්වෙන ආකාරයට වනජීවී නිලධාරින්නේ. ඔවුන් අතරින් නිලධාරින් 25 වනාලි හා මිනිස් කැටුම් පාදන ප්‍රදේශවල සේවය සඳහා අනුයුක්ත කර ඇති අතරේම නිලධාරින්ගේ සහාය සඳහා රියදුරන් 30 හා ශේෂ සහායකින් 8 අනුයුක්ත කර ඇත. පිළිතුර 5 එම නිලධාරි එංගේ පියවර ගන්නේද කියන එකට ඔව් කියලා තමයි පිළිතුර එන්නේ. වනාලි පළවා හැරීමේ කාර්ය සඳහා දැනට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවාගන්න ලබන අතර එකී වනාලි පළවාහරීමකදී දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් නිලධාරීන් කණ්ඩායමක් නොමැති අවස්ථාවල දැනට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර සිටින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂක බටවින් යොදවාගනු ලබයි. ආ ඉහත පිළිතුරු ලබා දී ඇත.
ගෞරවමත්තමනි, මගේ ප්‍රථම ප්‍රශ්නය, දැන් එම ප්‍රදේශයේ ගත්තහම විශේෂයෙන්ම ආනමඩු මැතිවරණ බල ප්‍රදේශයේ ගත්තහම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8කින් සමන්විත වෙලා තියෙනවා. එතකොට පුත්තලම මැතිවරණ බල ප්‍රදේශයේ මේකට අයිති වෙනවා 2ක්. එතකොට මේ ප්‍රමාණය ගත්තහම, වර්ග ප්‍රමාණයෙන් ගත්තහම මහා විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා ගරු ඇමතුමනි. දැන් මේ නිලධාරීන් 25 දෙනෙක්ගෙන් මේ වැඩ කටයුත්ත ඇත්තටම කරගන්න බැහැ. කොළඹ ප්‍රදේශයේ ඕනතරම් මං හිතන්නේ සමහරක් වෙලාට මේ වනජීවී නිලධාරීන් ඇති. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම අපේ ප්‍රදේශය තුල හැමදාම මේ වනාලි ප්‍රශ්නේ නිසා එක මිනිස් ජීවිතයක් හරි අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ ගැටලුව විදිහට අපිට මේක निराකරණය කරන්න. ඒගොල්ලන්ට මානව සම්පත වගේම ඒ වගේම රතවාහනවල හා අනෙකුත් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් අර බහුකාර්ය වැඩසටහන් සඳහා යොදාගෙන තියෙනවා සමහරක් නිලධාරීන්ව. ඒගොල්ලන්ට පහසුකම් ටිකක්වත් අඩුපතරම ලබා දෙන්නේ. මොකද ඒ අලි ගැටුමත් එක්කම අලිවැට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලේදී ඒ අයට ඒව සුද්ධ කරගන්න යනකොට මැෂින් ටිකක් ලබලා දීලා, ඒ මැෂින් ටිකට අවශ්‍ය ඉන්ධන ටිකක් ලබලා දීලා එහෙම පහසුකමක්වත් ලබලා දෙනවා නම් මේ පළවෙනි ප්‍රශ්නේ අපිට විසඳගන්න යම් ආකාරයකට යන්න පුළුවන් වෙනවා. දරු එමත්තුමනි, ඒ නිසා ඒකට වෙනත් නිලධාරීන් ටිකක් යොදවන ක්‍රමවේදයක් හදලා දෙන්නේ.
ගරු මන්තුමනි, සමස්තයක් විදියට ගත්තම රටේම මේ වන ජීවි දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ කාර්ය මණ්ඩලවල හිඟකම දැනට බදවා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. අපි අවසර ඉල්ලලත් තිබෙනවා. ඒ වගේම ඒ සඳහා බහුකාර්ය නිලධාරීන් ප්‍රමාණයක් යොදවාගෙන තිබෙනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක නිලධාරීන්. නමුත් අලි පළවා හැරින් වගේ දේවල් වලට ඒ අය යොදවා ගැනීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන්ම බහුකාර්ය නිලධාරීන් ඒ සඳහා යොදවා ගන්නේ නැහැ. අනිකුත් රාජකාරි සඳහා පමණයි යොදවා ගන්නේ. ඉතින් මේ රටේම සමස්ත ප්‍රශ්නයක් තියෙනවා. අද සෑම දිස්ත්‍රික්කයකම වගේ අලි ඉන්න ප්‍රදේශවල, අනිත් එක මේ කාලෙට මේ අස්වැන් එන කාලෙට ඒ අය අනිත් ප්‍රදේශවලට ඒමේ ප්‍රවණතාවයක් තියෙනවා. අලි වැටවල් ඉදි කරත් ඒවා කඩාගෙන එන තත්ත්වයකුත් තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව දැනටමත් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා. මේ අත්‍යවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අවස්ථාව දෙන්න කියන එකත්, ඒ වගේම ඊට අතිරේකව මේ අවශ්‍ය ප්‍රතිපාදන ඔබතුමත් දන්නවා දැනට මේ ඩෝසර් යන්ත්‍රවලට වගේ හිඟයක් තිබෙනවා. ඒ සඳහාත් අපි ඉල්ලීම් කරලා තිබෙනවා. ඒ ලැබුණු විගස අපි අලි වැටවල් ආශ්‍රිත ප්‍රදේශ සුද්ධ කරලා ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරනවා.
දෙවැනි ප්‍රශ්නේ මං වෙනුවෙන් ගරු වීරසිංහ මන්ත්‍රීතුමා. ගරු ඇමතුමනි, මට දෙවැනි ප්‍රශ්න විදියට අහන්නේ මේ දැන් වනජීවී නිලධාරීන්ට අලි පළවා හැරීම සඳහා විශාල විදියට දායකත්වය දෙන්නේ සිවිල් ආරක්ෂක නිලධාරීන්. ගරු ඇමතුමනි, දැන් මේ ළඟකෙන් දැන් අර අලි පළවා හැරීම ඒකකය කියන්නේ ගමේ එක තැනක එයා ඉන්නවා, කවුරු හරි දැනුම් දුන්නොත් ඇවිල්ලා අලි එලවා පළවා හරින්න එයා කටයුතු කරනවා. හැබැයි දැන් ඒ අයට උපදෙස් දීලා තියෙනවා සමහර තැන්වල. ගරු ඇමතුමනි, මේක ඔබතුමා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. ඒ අයට මේ එක තැනක බංකරයක් හරි පැලක් හරි හදාගෙන ඉන්න කියලා තියෙනවා. හැබැයි අර විදියට ගිහිල්ලා අලි පළවා හැරීම් කටයුතු වලින් ඒ අය ඉවත් කරලා තියෙනවා. ඒ වගේම අලි පළවා හැරීම් එකේ ඉන්න සිවිල් ආරක්ෂක නිලධාරී ගරු ඇමතුමනි විශේෂ රාජකාරි සඳහා අපි නොයෙකුත් අවස්ථාවල කිව්වා ඒ අය කොළඹ ප්‍රදේශයට ගන්නවා. ඒකදී වෙන මේ ඉතාම අවාසි தත්ත්වය තමයි ඒකට පුරුදු වෙච්ච නිලධාරීන් එතනින් ඉවත් වුණාම නවක නිලධාරියෙක් ආවම එයාට ලොකු අත්දැකීමක් නැහැ. මම ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරනවා මේක කතා කරලා විසඳන් දෙන්න කියලා.
මේ පිළිබඳව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡාවක් අපි පවත්වන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඇත්තම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විශාල සේවයක් සිද්ධ වෙනවා. ඒ ප්‍රමාණය අපිට මේ පුරප්පාඩු පියවා ගැනීමට යම් කාලයක් ගත වෙන නිසා ඒ ප්‍රමාණය වැඩි කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අය සම්බන්ධ කරගෙන මේ අලි පළවා හැරීමේ කටයුත්තට වැඩි වේගවත් වැඩපිළිවෙලක් දියත් කරන්න කටයුතු කරනවා. ඊට අතිරේකව බහුකාර්ය නිලධාරීන් අපි ප්‍රමාණවත් තව ඉන්න අය ඒ සඳහා බඳව ගන්නත් නැවත ඇතිවන පුරප්පාඩුවකදී අපි ඒ සඳහා මේ බහුකාර්ය නිලධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. එතකොට බහුකාර්ය නිලධාරීන්ගේ සේවයක් වෙන්නේ නැහැ කියන එක වෙනස් කළේ ඒ අය සිර සේවයට බඳවා ගැනීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ ඒ කටයුත්ත කරොත් අපිට යම් මට්ටමකට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා.
ඔව් ස්තුතියි. ලලිත් වන්න කුමාර මෙතුමා ප්‍රශ්නාංක 4. ඉස්සත්නායක මෙතුමා ප්‍රශ්නාංක 5. අශෝක අබිසිංහ මෙතුමා ප්‍රශ්නාංක 6.
කරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අහනවා.
ප්‍රවාහන මෙතුමා
කරු කතානායකතුමනි පොල්ගහවෙල කුරුණෑගල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය වර්තමාන ප්‍රගතිය මෙම ව්‍යාපෘතිය ඩීටේල් ප්‍රොජෙක්ට් රිපෝර්ට්ස් ඉවර කරලා තිනවා ඩිසයින් ඉංජිනීරින් එස්ටිමේට් මේ වාර්තික වාර්තා සියල්ල ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියානු න්‍යාය යෝජනා ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඊළඟට ව්‍යාපෘතියේ ශක්්‍යතා වාර්තා සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා. ව්‍යාපෘති ආරම්භ කළ දිනය පිළිබඳ මට නිශ්චිත දිනයක් සඳහන් කරන්න අමාරුයි ගරු මන්ත්‍රීතුමා. ඒට හේතුව තමයි පවතින දැවැන්ත මූල්‍ය අර්බුදයේ තුල අපිට මේ ණය යෝජනා ක්‍රම වලත් ලැබීම් අත්හිට වෙලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය නිසා. ඒ නිසා අපි උත්සාහ කරනවා ලබන වර්ෂයේදීවත් මේ අයවැය වල ප්‍රතිපාදන වලට ඇතුළත් කරලා මේ ඔබතුමාලා උනන්දුවක් දක්වන ව්‍යාපෘතිය නිම කරන්න පටන් ගන්න නිම කරන්න මේ
අලෙණි අතුරු ප්‍රශ්නය දැන් මේක මේ පොල්ගහවෙල කුරුණෑගල ද්විත්ව මාර්ග වාට පත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය රජයේ කාලේ මම රාජ්‍ය අමාත්‍ය වෙලා ඉන්න කාලේ අපි මේක සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරලා තිබුණා. මට දැනගන්න තියෙන විදිහට මේකේ දැන් ඔබතුමා කිව්ව ටික හරි ඉන්දියන් ආයෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 50ක් තමයි මේකට අපිට ආයෝජනය කරන්න තිබුණේ. ඒ මුදල් වෙන් වෙලා තිබුණා වෙන ව්‍යාපෘතියකින් ඉතුරු වෙච්ච සල්ලි තමයි ඔකට අපි ගන්න තීරණ කළා තිබුණේ. ඊට පස්සේ මේක ගුණරුවන් කමිටිය කියලා කමිටියක් පත් කරලා ඒකෙන් සම්පූර්ණ විස්තර ඉල්ලලා තිබුණා. ඊට පස්සේ බුදුමිටි දෙපාර්තමේන්තුවේ සමස්ත විස්තර ටික සියල්ලම දුන්නා. ඒ වාර්තා සියල්ලම ශක්තිතා වාර්තා සියල්ල මේක ඔබතුමා කියවක හරි. දැන් භාණ්ඩාගාරයේ ඊට පස්සේ කියලා දුන්නා සාමාන්‍ය ඔය එකක් ඉන්දියන් ආයෝජන ක්‍රමයේ යද්දී 75%ක් අමුද්‍රව්‍ය ගන්න ඕනේ ඉන්දියාවෙන්, ඉතුරු 125 ලංකාවේ අමුද්‍රව්‍ය යොදවලා තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ. නමුත් ගුණරුවන් වාර්තාව අනුව ඒක භාණ්ඩාගාරයේත් කතා කරලා තීන්දු කරලා තිබුණා 65:35. එතකොට ඉන්දියාවෙන් ගන්න ඕනේ 65%ක්, ලංකාවේ අමුද්‍රව්‍ය 35%ක් කියලා. ඊට පස්සේ ඒක භාණ්ඩාගාරයට ගිහිල්ලා භාණ්ඩාගාරයෙන් අනුමත කරලා තාම එවල නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. නැත්තම් මේක මේ මුදල් වෙන් වෙච්ච ව්‍යාපෘතියක්, මොකද වෙන ව්‍යාපෘතියකින් ගත්ත සකස් කරලා තියෙන එකක්. ඒකට දැන් මොකද අලුත් තත්ත්වේ?
ඔව් දැන් ඔබතුමා පැහැදිලිව දන්නවා ඒ වකවානු වලට වෙන් වෙන මුදල් හැම ඉතිරියක් වශයෙන් භාණ්ඩාගාරයේ පවතින්නේ නැහැ. දැන් අද තියෙන අර්බුදයේ තුල මේ පවතින මූල්‍ය අර්බුදයේ මාසිකව රජයේ වැටුප් බිල පවා ගෙවා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. අපි මේ ගරු සභාවේ සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් විශාල ලෙස ඇන හිටීම කරන කොටගෙන මේ වර්ෂයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තියෙනවා ගෙවා ගන්න බැරුව. උදාහරණයක් වශයෙන් දැන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වෙච්ච වැඩවලට මගේ ළඟ බිල් තියෙනවා බිලියන 100කට අධික ප්‍රමාණයක්. ඒ ඇයට පත් වෙලා තියෙන දුෂ්කරතාවේ අපිට හොඳටම තේරෙනවා. මොකද ණය වෙලා බැංකු පොලිය අරගෙන තමයි ඒ කොන්ත්‍රාත් කටයුතු කළා තියෙන්නේ. නමුත් මේ භාණ්ඩාගාරය තුල තියෙන මහජනයාගෙන් රැස් කරගන්න මුදල් එවැනි මුදලක් ගෙවන්න නැහැ. ගෙවන්න නැතුව තියෙද්දී කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ. මොකද අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනක් යනකොට අපිට මූල්‍ය විනය වැරදුනායි කිව්වොත් තවදුරටත් ඒ යෝජනා ක්‍රම වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍යයේ තියෙනා වූ දැවැන්ත අර්බුදය තමයි කාගේ ආණ්ඩුවක්, මොන විදියට ආණ්ඩු වෙනස් වුණත් කවුරු දේශපාලනය කළත් මේ තියෙන මූල්‍ය අර්බුදයේ ගැඹුර පිළිබඳ අපි කල්පනා කරගන්න ඕනේ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා
ලබන වර්ෂයේදී ආයවැලේකන එන විට නොවැම්බර් මාසයේදී මේ ඔබතුමාගේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ගත හැකි උපරිම උත්සාහය අපි දරනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, දැන් සාමාන්‍යයෙන් මහජනතාව දවසකට ලක්ෂ 5ක් විතර දුම්රියෙන් මේ ගමනාගමනේ කටයුතු කරනවා. පසුගිය කාලයේ වාර්ෂික මෙම දුම්රියේ පාඩුව බිලියන 7ක් පමණ වාර්ෂික පාඩුවක් තියෙනවා ඔබතුමා ඒක ගැන දන්නවා. දැන් මේ ඊයේ පෙරේද අපි දැනගන්න ලැබුණා මේ විශේෂයෙන්ම දුම්රියට අවශ්‍ය උපාංග අඩුකම නිසා දුම්රිය ගමන් වාර විශාල ප්‍රමාණයක් නවතිනවා කියලා. මේ තත්ත්වය තුළ දැන් රජය යම්කිසි වැඩපිළිවෙලක් කරන් තියෙනවද? අමතර කොටස් හිඟය නිසා මේ නවතින දුම්රිය ගමනාගමනය සඳහා වැඩපිළිවෙළක් සකස් ගන්න. ඒ වගේම මෙම දුම්රිය ගාස්තු වැඩිවීම නිසා මෙම පාඩුව අවම වීම සිදු වෙලා තියෙනවද කියන එක ඔබතුමා දැනගන්න කැමතියි.
ඔව්. මම මගේ අද දින කතාවේදී ගාස්තු වැඩි වෙලා තියෙන ආදායම දෙගුණයක් වැඩි කරලා තිබෙනවා. ඒ පිළිබඳ මම මේ කතාවේදී පැහැදිලි කරන්නම්. ඔබතුමා කියන දේ මම පිළිගන්නවා. දැන් දුම්රිය පීලි පනිනවා ගරු කතානායකතුමනි, විශාල පැරණි පීලි දකුණු දුම්රිය මාර්ගයේ සාගරික දුම්රියේම දිනපතාම පමා වෙනවා. ඒවැ දීර්ඝ කාලික ඉඳන් පැයට කිලෝමීටර් 20යි 20යි කියලා බෝඩ් දාලා තියෙනවා. ඒ බෝඩ් එකේ තියෙන වෙලාවට දුම්රිය වේග සීමා කරන්න ගියොත් එහෙම යන වෙලාව හුඟක් පමා වෙනවා. ඒ වේග සීමාව වැඩි කරලා ගියොත් දුම්රිය රියදුරන්ට විනයන් කූලව ක්‍රියා කරනවා. පීලි ටෙන්ඩරයක් කැන්සල් කරලා තියෙනවා හිටපු සාමාන්‍ය අධිකාරීවරයා විසින්. ඒ නිසා පීලි කොහෙන් හරි හොයාගෙන ඕනේ දාන්න. ඒකට ක්‍රමයක් නැහැ. මොකද ටෙන්ඩරයක් කැන්සල් කළාට පස්සේ අපිට ඒක මිලදී ගන ක්‍රමවේදය අනුගමනය කරන්න වෙනවා. දැන් අපි කඩිනමින් පීලි දස දහසක් ගෙන්නන්න කටයුතු කරලා තියෙනවා. එතුම සඳහන් කර පරිදි ලුබ්ලිකන් යනාදී මේ විදේශ විනිමය අර්බුදය නිසා තෙල් ගෙනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එවැනි ප්‍රශ්න තිබියදීත් දුම්රිය කලින්ට වඩා වැඩි සේවාවක් පවත්වාගෙන යනවා. ඒ ගැන අපි මේ මේ මෙතරම් විශාල අඩුපාඩු ප්‍රමාණයක් මැද්දේ මෙලෙසින් ඕ පවත්වාගෙන යෑම ගැන දුම්රියේ බලධාරීන්ට ඒ ක්‍රියාකාරී අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අමාරුවෙන් කරන්න
දුම්රිය පීලි ගැන ඔබතුමා කියද්දී දුම්රිය මාර්ග දෙපස දුම්රිය පීලි විශාල ප්‍රමාණයක් තියෙනවා එකතු කරන්න නැතුව. මම හිතන්නේ මුළු ලංකාවේම සමස්ත දුම්රිය මාර්ග දෙපැත්තේ එන්නේ ඒ දුම්රිය පීලි ටික එකතු කරලා මහකර වැඩපිළිවෙළ සකස් ගන්න. එහෙම ගත්තොත් විශාල මුදලක් එකතු කරගන්න පුළුවන්. ඒවා විකුණලා හරි නැත්නම් ඒවා නැවත පාවිච්චි කරලා හරි ගන්න පුළුවන්.
දැන් අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ ඒ තියෙන පීලිත් එකතු කරනවා. ඒ පීලි දුවන්න පුළුවන් ඒවා තියෙන නැති ඒවා ටික අබිලි වශයෙන් තියෙන සියලුම යකඩ අර කියපු විදේශ විනිමය ප්‍රශ්නයටත් එක්ක මම කිව්ව පළවෙනි වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයක් ඇදවල ඩොලර් වලට මේ යකඩ සියල්ල අලෙවි කරන්න කියලා ජාත්‍යන්තර ටෙන්ඩරයකින්. මොකද ඒ පීලි පාවිච්චි කරන්න පුළුවන් ඒවා නෙමෙයි, පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා අනුරාධපුරයේ සිට මේ උඩහට අපි දුම්රිය මාර්ගය ගලවනකොට ඒ දුම්රිය පීලි ටික යොදා ගන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි වීරසිංහ මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය, ඔව් ශ්‍රී ලංකාව තුළ ඩොලරේ මිල ඉහළ යාම පදනම් කර ගනිමින් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ මිල නියාමන කමිටුවේ අනුමැතිය මත 2022 වර්ෂයට අදාළව මිල ඉහළවීම සිදු කර ඇත. දෙවැනි ප්‍රශ්නය, පිළිතුර නැත ඖෂධ ආයනය කිරීමේදී තීරුබදු අය කරන්නේද නැත. තුන්වැනි, නොවේශේ නම් ඖෂධ සඳහා අධික මිල ගණන් අය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම කටයුතු කරන්නේද? පිළිතුර ඔව්. ඖෂධ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයක් නොමැතිව අධික මිල ගණන් අය කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ 125 වැනි වගන්ති ප්‍රකාරව බලයලත් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් විසින් රටපුරාම මේ සම්බන්ධයෙන් මිල ගණන් පරීක්ෂණ කටයුතු කරනු ලබයි. ඊටව ප්‍රශ්නය, එකම ඖෂධය සඳහා අලෙවිකරුවන් විසින් විවිධ මිල ගණන් අය කරනු ලබන බව දන්නේද? පිළිතුර ඔව්. එක් එක් ඖෂධවලට අදාළ ඖෂධීය නාමයන් ජෙනරික් නේම් ඇති අතර එකී ඖෂධ නාමයෙන් හඳුන්වන ලබන ඖෂධ සඳහා වෙළඳ නාම බ්‍රෑන්ඩ් නේම්ස් එක්කත් යනවා තාම කීපයක් පැවතිය හැකිය. එහිදී එකම ඖෂධයේ නාමයේ යටතේ යම් ඖෂධයක් විවිධ වෙළඳ නාමයන් යටතේ විවිධ රටවල් නිෂ්පාදකකරුවන් විසින් නිපදවන බැවින් විවිධ මිල ගණන් යටතේ ඖෂධ අලුකරුවන් විසින් අධිකාරී අනුමැතියට යටත්ව විකිණීමට හැකියාව පවතිනවා. එම අලවිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද ජාතික පිළිතුර හැටියට තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරී අනුමැතිය තොරව වැඩමිලට ඖෂධ අලෙවි කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරනු ලබන අතර එකී දැනත්තන්ට එරෙහිව අධිකාරිය විසින් නෛතික ක්‍රියාමාර්ග ගනු ලබයි. ඒ අනුව වැඩිමිලට ඖෂධ විකිණීම අධිකාරිය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහ ලියාපදිංචි සාතිකවල කොන්දේසිය කඩකිරීමක් සේ සලකා අධිකාරිය පනතේ 65 එක වගන්තිය ප්‍රකාරව දාල බලපත්‍ර සහ ලියාපදිංචි සහතික අවලංගු කිරීම වැඩිමිලට ඖෂධ විකුණු ලබන ආනකරුවන්ට අවවාද කිරීම සිදු කිරීම ආදී නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහාද අධිකාරිය විසින් කටයුතු කරනු ලබයි. නොවේසේනම් මේ මන්ද පිළිතුර පැන නොනගී.
ගරු ඇමතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විදිහට අහන්නේ වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් අපි කතා කරාම කියලා තියෙනවා හෘදයාබාධ සඳහා වැරදි ජීවිත බේරගන්න ඖෂධයක් වෙච්ච රොසිමයින් එන්නත මේලා විශාල හිඟයක් තියෙනවා කියලා. ඒ වගේම අඩු රුධිර පීඩනය තියෙන ලෙඩුන් සඳහා භාවිතා කරන එන්නතුත් නෑ කියලා වෛද්‍යවරු කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට මොනවාරි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ඔව්, පැහැදිලිවම ජීවන එහෙම නැත්නම් ක්‍රිටිකල් يعني තාමත්ම ජීවිත ආරක්ෂක බෙහෙත් වර්ග 14ක් තිබෙනවා. ඒ 14 මේ අවස්ථාවේදී අපි ගාව තියෙනවා. හැබැයි අර තියෙනවායි කොහම මේ මාස 3-6ක ස්ටොක්ස් නෙමෙයි. MSD එකේ එහෙම නැත්නම් ගබඩාවේ ප්‍රධාන ගබඩාවේ ඒක නැහැ. නමුත් පෙරිෆරි එකේ අපේ අරිකුත් හැමතැනම දැනට ඒ පාවිච්චියට ගන්න පුළුවන් ප්‍රමාණයට තියෙනවා. ඊයේ එනකොට ඇන්ටි වෙනම් ඇන්ටි රේබිස් එක අඩුව තිබිලා ඒකත් අපි යම් ප්‍රමාණයක්
අපි ලබාගෙන තිබෙනවා. ඒ නිසා වයිටල් මෙඩිසින්ස් වල එහෙම නැත්නම් වයිටල් මෙඩිසින්ස් 14 එහෙම අඩුවක් නැහැ මේ මොහොත වෙනකොට. ඒකෙන් කියවෙන්නේ සියලු විදිහටම සියලු දේම අංග සම්පූර්ණ විදිහට අර මාස 6ක තියෙන ස්ටොක්ස් එහෙම තියෙනවා. හැබැයි මේ ඉදිරි දින සති කීපය තුළ මම හිතනවා ඒ තත්ත්වය නිවැරදි කරගන්නට හැකියාවක් ලැබෙයි. මොකද ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකත් ADB AIB ඒ සියල්ල ඒ ප්‍රොසීඩියස් අපි හිතන තරම් මේ දැන් මුදල් ලැබුණයි කියන එකට තරම් ලේසි නැහැ. මොකද ඒක ඉතාමත්ම ඒ ප්‍රොසීඩියස් ටිකක් සර වැඩි. කෙසේ වෙතත් මේ වෙනකොට ඒ කටයුත්ත කරමින් පවතිනවා. එසෙන්ෂල් මෙඩිසින්ස් තියෙනවා 383ක්. ඒ 383 මේ වෙනකොට 91ක හිඟයක් තියෙනවා. හැබැයි අපිට තාමත් පාලනය කරගන්න බැරි තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. ඒක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක තියෙන නමුත් ඉදිරි සති කිහිපය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේක නිවැරදි කරලා සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ ලෙස ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට අඩුම ගානේ මාස 3-6ක ගබඩාවල ඒක ලබා ගන්න අපි කටයුතු කරනවා. බාධක ගොඩක් තියෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා, නැතුව නෙමෙයි. ඒ තියෙන ප්‍රශ්න අභ්‍යන්තරයේ තමයි මේ කටයුත්ත කෙරෙන්නේ කියන එකත් සඳහන් කරන්නට
ඕනේ.
සම්පත් අතුකෝරල ජරත් මන්ත්‍රීතුමිය
ගරු ඇමැත්තුමා, ඊයේ අරුණපත්තරේ තියෙනවා විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ඇමැත්තුමාගේ කියලා ඖෂධ හිඟය උග්‍රයි, රෝගීන් දැන් බෙහෙත් බොන්නේ දවසක් අර දවසක් කියලා ඊයේ අරුණපත්තරේ පිටුව 5. ඒකෙදි විශේෂයෙන්ම කියනවා මේ ඖෂධ මිල ගණන් ඉහළ යෑම නිසා විශේෂයෙන්ම පිළිකා රෝගීන් සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තියෙනවායි කියලා දැන් ඔබතුමා කිව්වා බොහෝ ප්‍රමාණයක් තියෙනවායි කියලා. එතකොට මේවා මේ වාර්තාත් බොරුද කියන එක මට අහන්න වෙනවා. මොකද මන්ද පෝෂණය ගැන මම යුනිසෙෆ් වාර්තාව අරගෙන මේකේ කතා කරාම එදාම සෞඛ්‍ය ලේකම්තුමා නිකුත් කරා ලිපියක් ඒ වාර්තාව බොරුයි කියලා. දැන් අද පත්තරේ බලන්න දිවයින පත්තරේ මුල් පිටුවේ තියෙනවා හම්බන්තොට සූර්යවැව දරුවන්ගෙන් 80%කට මන්ද පෝෂණය කියලා. එතකොට අර වාර්තාව බොරුයි කියනවා නම් මේවත් බොරුද ඇයි මේ බොරු පත්තරවල එහෙමනම් දාන්න දෙන්නේ අනිත් කාරණාව අද බලන්න මෙන්න මේ පත්තරේ අරුණ පත්තරේ 6 වෙනි පිටුවේ තියෙනවා බෙදා දී ඇති ත්‍රිකෝෂවල මේක තියෙන ඇල්ෆා ට්‍රොක්සින් කියලා විෂකාරකයේ අඩංගුයි කියලා අඩංගුයි ඒ නිසා නැවත මේවා එකතු කරනවයි කියලා. එතකොට දැන් මේව පාවිච්චි කරපු දරුවන්ට මව්වරුන්ට වෙච්ච හානියට වග කියන්නේ කවුද? එහෙම නැත්නම් මේවට නියාමනයක් නැද්ද? මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක මේක අක්මාවට හානි කරන විෂකාරකයක් විදිහට තමයි මේ ඇෆ්ලොටොක්සින් කියන එක තමයි එක තැනක තියෙන්නේ මේක ඇල්ෆා ට්‍රොක්සින් කියලා තියෙනවා වෙන්නේ. එතකොට මේව සම්බන්ධයෙන් නිසි නියාමනයක් නැතුවද බෙදලා හරින්නේ? ඒකට ක්‍රමවේදයක් සකස් කරනවද? මේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා කියන එකට තව උදාහරණයක් ජයවර්ධනපුර කලාප අධ්‍යක්ෂතුමිය කියලා තියෙනවා දරුවෝ බත් එකට මිරිස් කුඩු ඉහගෙන තමයි බත් එක ගේන්නේ කියලා. ඒකට ජයවර්ධනපුර තත්වය එහෙමනම් ගරු ඇමතිතුමා අපේ ලග්ගල විල්ගමුවට යනකොට වලපනේට යනකොට හම්බන්තොට ආදී දුෂ්කර ප්‍රදේශවල යනකොට ඒ දරුවන්ගේ තත්ත්වය කොහොමද කියන එක ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න. මේ සම්බන්ධයෙන් ඔබතුමා ඒවා නිසි නියාමනයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?
පළවෙනි දේ තමයි ඔබතුමා කීවේ යුනිසෙෆ් එකේ කතාව. යුනිසෙෆ් කණ්ඩායම මම කාර්යාලයට ගතා කරලා ඒ අය එවැනි ප්‍රකාශයක් කළේ ඇයි කියලා ආපුවාම ඒ කට්ටිය කනගාටුව ප්‍රකාශ කරා. මොකද 2016 වාර්තාවන් තමයි ඔවුන් ඉදිරිපත් කරේ. ඒ වාර්තාවන් ඒ ආකාරයෙන්ම මාධ්‍යයට ඉදිරිපත් කරා. අවාසනාවට ඔබතුමියත් මමත් දන්න එක දෙයක් තමයි අපි කියන දේ නෙමෙයි පෙළක් වෙලාට මාධ්‍ය වැටෙන්නේ. ඉතින් ඒක මාධ්‍ය නිදහස කියලා අපි අර්ථකථනය කරනවා. ඒ මාධ්‍ය නිදහස අපි ඒ විදිහට භුක්ති විඳින්න වෙනවා. දැන් අපි අර ඒ කාලේ කතා කරපු ඩිෆමේෂන් ඇක්ට් එක ගැන කතා කරනකොට මාධ්‍ය නිදහස ගැන විවිධ අදහස් ඉදිරිපත් කළා. ඒකට ඉඩ දෙන්න එපයි. ඒක ප්‍රතිඵලයක් හැටියට දැන් ඕන දෙයක් දාලා අවසානයේ හෙඩ්ලයින් එක ගහලා 6 වෙනි පිටුවේ ඕනක දාන්න පුළුවන් කනගාටුව ප්‍රකාශ කරනවායි කියලා. ඒකට කතාව ඉවරයි. ඉතින් ඒක මම හිතන්නේ අපේ හිටපු මාධ්‍යවතුමත් හොඳටම දන්නවා. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා දැන් පළවෙනි පිටුවේ ලීඩ් නිවුස් එක දාලා එතකොට ප්‍රෙස් කවුන්සිල් එකට ගියාම ප්‍රෙස් කවුන්සිල් එකෙන් කියනවා මේකට කරුණා කරලා කනගාටුව ප්‍රකාශ කරලා. ඒක 6 වෙනි පිටුවේ මිනි පෙට්ටියක සයිස් එකට දානවා කනගාටුව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් වාර්තාකරුවන් ඔය කතාව කියනවා. ඉතින් ඒ නිසා අර කොනේ තියෙන ගිනි පෙට්ටියකේ සයිස් එක ඔබතුමියට කියවෙන්නේ නැතුව ඇති. ඒක කියවනක් ඔගේ කනගාටුව ඉල්ල ප්‍රකාශ කර තියෙනවායි කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි එහෙම කියන අතරතුරේ මේ ප්‍රශ්නයක් නැහැයි කියලා කියන්න මම කිව්වසාලකත් සූදානම් නැහැ. පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට දැන් ඇෆ්ලොටොක්සින් එක ගැන කතා කරපුවාම ඇෆ්ලොටොක්සින් වලට උනේ අපේ කරපු වැරදි මම හිතන්නේ තීන්දුවක් අනුව අපේ රසායනික පොහොර වලට කිය අවස්ථාවේදී අපිට තිබ්බ ප්‍රධානම අමුද්‍රව්‍ය වෙච්ච බඩේරිංග වගාව සම්පූර්ණයෙන්ම අපි ඒක අංග සම්පූර්ණ වෙලා තිබ්බ. ඒක සම්පෝෂිත වෙලා තිබ්බ. අපිට ඒකේ අඩුවක් තිබ්බා. ඒ අඩුව නිසාම අපිට ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. නැතුවට මේ හැබැයි මේ වෙනකොට මම කියන්න කැමතියි පෞද්ගලික අංශයේ ඔවුන් නම් කියන්නේ පයි හේවා. මොකද ඔවුන් ප්‍රසිද්ධියට කැමති නැති නිසා පෞද්ගලික අංශයේ ආයතන දෙකක් ඩොලර් මිලියන 2ක් පරිත්‍යාගයක් හැටියට ලබලා දීලා ඒ අවශ්‍ය කරන ප්‍රමාණය. ඇෆ්ලොටොක්සින් ගේන්න යන්නේ වොයේජ් එකේදී එහෙම නැත්නම් මොහොතේ එනකොට සති දෙකක් ඇතුළත පුංචි කලුත් හිතක් වගේ තියෙනවා. ඒකත් ලෝක මට්ටම 120යි තියෙන්නේ. නමුත් අපි ඒක වඩා ආරක්ෂාවට 30ක් දාලා තියෙනවා. ඔය ප්‍රශ්නය සම්බන්ධව ඊයේ හවසම මම කතා කරා. අමූලික බොරුවක් කියලා වගකීමක් ඇතුව මේ පාර්ලිමේන්තුවේදී මම කියනවා මේක. මොකද හේතුව මේ ප්‍රශ්නය සම්බන්ධ වෙලා තියෙන අයට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කියලා අද උදේත් ඊයේ රෑ 11ට කතා කළා ලේකම්තුමාටත් කිව්වා. මොකද මේක හරි අසාධාරණ කතාවක්. ඇෆ්ලොටොක්සින් තියෙනවායි කියලා ගිහිල්ලා බලාගෙන අනිත් එක මේ කාරක මොකද්ද මේ කැන්සර් එහෙම නැත්නම් පිළිකා කාරක තියෙනවායි කියලා සමාජයක් බය ගන්නන මහා ඉතාමත්ම නිින්දිත ආකාරයෙන් කටයුතු කරන මම හිතන්නේ අපේ establishment code එකේ පැහැදිලිව තියෙනවා. එවැනි ප්‍රකාශයක් කරනවා නම් ලේකම්තුමාගෙන් අවසරයක් ගන්න ඕනේ විවිධ අමාත්‍යාංශවල. ඒක තමයි බොහොම පැහැදිලිව තියෙන්නේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව අද මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා මේ සම්බන්ධව මේ මොහොතේ සිට මම අද ඉවරලා ගිහිල්ලා මේ මොහොතේ සිට ඒ කටයුත්තේ ඒ ආකාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් උදාහරණයකට ගත්තොත් බදුල්ලේ වෛද්‍යවරයෙක් ඇවිල්ලා ප්‍රකාශයක් කරා මෙන්න මේ මනෑ මේ නිසා මේ සර්ජරිස් නතර වෙලා තියෙනවා කියලා. හැබැයි අධ්‍යක්ෂකතුමා ලිඛිතව එවලා තියෙනවා මේ සියල්ල තියෙනවා කියලා. ඉතින් මේක සංවිධානාත්මක ලෙස දේශපාලන වැඩපිළිවෙලකට පරිවර්තනය කරනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න මම පසුබට වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නය නැහැයි කියලා මම නැවතත් කියන්නේ නැහැ. තාමත් කියන්නේ නැහැ මේ මොකද්ද?
සම්බන්ධයෙන්ද
ත්‍රිපෝෂ සම්බන්ධයෙන් අඩුවක් තිබ්බා ත්‍රිපෝෂ සම්බන්ධයෙන් අඩුවක් තිබ්බා විශේෂයෙන් ගැවිනි මාමුවරුන්ට ඒ වෙනුවෙන් යුනිසෙෆ් එකෙන් මට හම්බුණා සැෂස් වගේක් ඒ කියන්නේ සම්පූර්ණ ඔය මිරිස් කුඩු කතාවත් දැන් බුද්ධ පූජාව කෑවයි කියලා කතාවක් ගියානේ එතකොට දරුවෝ 43 ලක්ෂයක් ඉන්නකොට ඒක දරුවෙකුගේ වෙන්නේ නැති ඒක සමහරක් ඉතින් එහෙම නොඉන්න බෑ සිදුවීමක් එක සිදුවීමක් අරගෙන පත්‍රය ගහනවා මුළු බුද්ධ පූජාවම කනවා හැම පන්සලෙම කියලා ඉතින් මේ මේ මේක අරගෙන අපි ඉඳන් කියනවා බුද්ධ පූජාව කන තරකට රට වැටලා දිනනවායි කියලා ඉතින් මේ අසාධාරණය කරන්න එපා මේක මගේවත් ඔබේවත් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි අපි සියලු දෙනාගේම ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ බලන්න ඕනේ මානුෂික මට්ටමේ මේ ප්‍රශ්නේ විසඳන වැඩපිළිවෙල මොකක්ද කියලා ඒ වෙනුවෙන් පත්‍රයේ හෙඩ්ලයින් ගහගෙන පත්තරවල යම් යම් වාර්තාවන් ඉදිරිපත් කරමින් මේ වාර්තාවන් සම්පූර්ණ අසත්‍ය නම් ඒකට කනගාටුව ප්‍රකාශ කරලා 7 වෙනි පිටුවේ 8 වෙනි පිටුවේ දානවා නම් මම හිතන්නේ අපි ඔක්කොම ඒකට අවධානය යොමු වෙන්න අපි පොදුවේ මේ ප්‍රශ්නය ගන්න ඕනේ දැන් උදාහරණයකට ගත්තොත් අපේ ප්‍රධානම ආයතන දෙකක් ඊයේ පෞද්ගලික ඇවිල්ලා කතා කරලා මේ ඔය ඔය ප්‍රශ්නය අපේ අපේ පරීක්ෂණ ගාරවල තියෙන ප්‍රශ්නයක් ටොන් එකකින් ග්‍රෑම් දෙකක් අරගෙන පරීක්ෂණ පවත්වලා ඒ පරීක්ෂණ වාර්තාව දාලා ඉවරලා ඒ පරීක්ෂණ වාර්තාව පෙළක් කළාට පත්‍රයේ හෙඩ්ලයින් එක ගන්නවා. එතකොට මේ 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 ප්‍රශ්න මේ ප්‍රශ්න ප්‍රශ්න නැතුව නෙමෙයි අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්නේ වල පරිමාණය ඔය විදිහට කියන්නේ පරිමාණය නම් බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඉතාමත්ම අවම ප්‍රමාණයක තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය අපි මම පැනලා දුවන්නේ නැහැ අපි ආණ්ඩුවක් හැටියට මේ ප්‍රශ්න වලින් පැනලා දුවන්නේ නැහැ මේ වගකීම මේක අභියෝගයක් මේ මොහොතේ මේ අභියෝගය බාර අරගෙන තියෙනවා අපි අපිට මුදල් ලැබිලා තියෙනවා මුදල් භාවිතයේදී දැන් උදාහරණයක් ගත්තොත් මේ පෞගිය කාලේ රාජසේන රත්නමැතිතුමා දන්නවා අපේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකේ තියෙන අවසර ගන්න 18ක් ආයතන 18ක් ආයතන අවසර ගන්න යනකොට මාස 9ක් යනවා ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක ඒකල්ලා බෙහෙත් හදන්නේ කන්ෆර්ම් ඕඩර් එකක් දුන්නට පස්සේ එතකොට මාස 4ක් යනවා ලීඩ් පීරියඩ් එකේකට. ඒ වගේම අපේ ඖෂධ ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. ඒ නිසා ප්‍රොඩක්ෂන් ලයින් එකක් අපිට පටන් ගන්නේ නැහැ. තවත් ඒවා ඔක්කොම එක්කසු කරලා තමයි පටන් ගන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රායෝගික ගැටලු එක්ක ආර්ථික අපහසුතාවයත් එක්ක තියෙන දේවල් තාමත්ම උමනාන් අපි කලමනාකරණය කරමින් මේ වෙලාවේ කටයුතු කරනවා. ඉතින් ඔබතුමියට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමිය මේ ප්‍රශ්නේ අහපු එක මටත් අවස්ථාවක් ලැබීම සම්බන්ධව මේ සම්බන්ධව සවිස්තරව මේ කරුණ කියන්න. කතානායකතුමනි මම අවසර ඉල්ලලා මොකද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම පෞද්ගලිකව හිතනවා මේ පෑ ගණන් ගන්න එක අසාධාරණයි කියලා මේ මෙයාගේ ප්‍රශ්නයකදී මේ ප්‍රශ්නේ ඉතා වැදගත් මේ ප්‍රශ්නේ මානුෂික ප්‍රශ්නයක් ජනතාවත් එක්ක දරුවන් එක්ක එන්නේ දැන් ඒ නිසා මේ ප්‍රශ්නයට ඔබතුමිය ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධ වගකීමකින් කියනවා මේ ප්‍රශ්න ටික විසඳ ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු අතරතුරේ මේ වැඩපිළිවෙල ඉදිරියට යනවා
ඕම ස්තුති ඉක්මනින් හඬ
මට දුන්න මම කතා කරලා ඉන්න සෞඛ්‍යමතුමා මේ ඔබතුමා දැන් මේ ප්‍රශ්න අහද්දි බලාගෙන ඉන්න එක්කෙනෙක් තමයි මට මේ කතා කළේ ඔබතුමා මේ ප්‍රශ්නෙට උත්තර දෙද්දී මේක බලාගෙන ඉන්න ජනතාව අපිට කතා කරනවා දැන් මේ හෙපරින් කියන ඉන්ජෙක්ෂන් එක දැන් සීග්‍රේන් අඩු වෙලා යනවා ඒක හෙපරින් ඒක එතකොට ඒක අවශ්‍යයි රුධිර කාන්දුකරණයට ඩයලසිස් වලට ඒක නිසා ඒක පුළුවන් තරම් ඉක්මනට ගේන්න බලන්න දැන් සමහර රෝහල් වල හෙපරින් නැහැ ඉතින් මේක ඉතාමත්ම අවශ්‍ය දෙයක් මේ ඉන්ජෙක්ෂන් එක අඩු ගානේ එයා ලිෆ්ට් කරලා හරි මේක ගෙන්න ගන්න වැඩපිළිවෙලක් හදන්න හොඳයි
පිටම අමතුමාට කියන්න ඕනේ මේ වෙනකොට එයා ලිෆ්ට් කරන්නත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන අත්‍යවශ්‍යම වුණොත් ඒ සම්බන්ධවත් කටයුතු කරමින් යනවා හැබැයි වයිටල් මෙඩිසින් එහෙම නැත්නම් ක්‍රිටිකල් මෙඩිසින්ස් 14 මේ වෙනකොට අපිට අපේ භාවිතයට මේ වෙනකොට තියෙනවා ඒක නැහැයි කියලා කිසිම අවස්ථාවක යම් ආබාධයකට එහෙම නැත්නම් යම් කිසි සෞඛ්‍ය ප්‍රශ්නයකට මුහුණ දීලා නැහැ එසෙන්ෂල් ලෙවල් 383 91ක් හිඟයක් තියෙනවා ඒ හිඟයට සබ්ස්ටිටියුට්ස් ටික තියලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක සුදුසුම දේ නෙමෙයි. හැබැයි අපිට මේක පාලනය කරගන්න පුළුවන් කියලා මගේ විශ්වාසයක්
තියෙනවා. ඔව් විජයරත්නතිනි ඉක්මනටම අහන්නේ.
දැන් මෙහෙමයි ඇමතුමා. එතකොට දැන් මෙතන මේ නිවුස් එක පත්තරේ ගිය එකක්ද මොකේ ආවද කියන එක නෙවෙයි ගැටලුව වෙන්නේ. අපි ප්‍රශ්නේ සර්පයාගේ ඔළුවෙන් අල්ල ගන්න ඕනේ නිසා දැන් ඔබතුමා මේකේ බලන්න මෙතුමා කියනවා මේ උපුල් රෝහණ මහත්මයා විශේෂ ඒ ත්‍රිපෝෂ එකතු කරනවයි කියලා දැන් ඒ කියන්නේ පිළිගෙන තියනවා මේකේ විෂකාරකයක් තියෙනවා කියලා. මෙන්න මේ පත්තරේ නිවුස් එක
උපුල් රෝහණ සම්බන්ධව මේ වෙනකොට මේ මොහොත වෙනකොට ඔහුට ඒ සම්බන්ධව විද්‍යාත්මක පදනම කුමක්ද කියලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒකට උත්තරේ ලැබුණාම මම පාර්ලිමේන්තුවට දන්වන්නම්. බොහොම පැහැදිලිව.
ඔව් විජයරත්න.
ඒ කියන්නේ එමෙතුමා මේ නිවුස් එක බොරු. ඒ කියන්නේ එහෙම තත්වයක් ඒ ප්‍රතිපෝෂවල එහෙම විෂකාරකයක් නැත සහ මේ රටේ නෑ ඉන්නකෝ මම මට පොඩක් දෙන්නකෝ ඔබතුමා මට පොඩක් දෙන්න පොඩක් එහෙම කියනවා නම් ඒක නිවැරදි කරන්න මොකද දැන් මේ වාපහ එකතු කරනවා කියනවනේ ඒකතු ඒක එකක් අනිත් එක මන්ද පෝෂණයේ තියෙනවා නම් ඒක පත්තරේද ගියේ රේඩියෝ එකේද ගියේ එහෙම නෙවෙයි අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක එහෙම වෙන්න පුළුවන් එහෙම නිසා අපි මම ඔබතුමාට කියන මෙන්න මේ වෛද්‍යවරයෙක් තමයි කියන්නේ හම්බන්තොට 180ක් මේ සූර්ය වැව කොට්ටාෂේ දරුවන් මන්ද පෝෂණය කියලා ඒ නිසා මම ඔබතුමාට කියන්නේ එමෙතුමා මම අවසන් කරන විනාඩියක් දෙන්න මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න මොකද මේ වෙනකොට පාසල් වලට බෙදුවා හාල් පාසල් වලට හාල් බෙදුවා ඒ හාල් ගරු කතානායකතුමනි භාවිතයට ගන්න බැහැ
හරි
ඒ හාල් කන්න බැහැ මොන විදිහෙන්වත් උයන්න බැහැ
මේ මේ මෙහෙම කරුණාකරලා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න කිරීමේදී when I'm on floor if I don't want to answer it I can refuse it I have been gracious enough good enough to allow it but there must be limit Where they are taking a political advantage, they are going on a political journey on this. I am asking them not to go on a political journey. This is not a political issue. This is a general issue that we have to all of us get to get together. It is a fact that there is a downturn in the economy. Then, with the downturn of the economy, when the people say 91% of there is inflation, food inflation, of course it is included into the infants as well. There are no exception. But with all these things, we are managing it, and I am extremely sorry to state that some of the so-called professionals come out with their political agendas and try to, you know, completely disrupt the entire system that we are working on. It is a very sad thing to note, and it will happen to all of you all. Either it is we are here on your side, they may make use of that kind of thing. So I'm just asking the Honorable Speaker that I will give a comprehensive report on this to the Parliament. Parliament with exactly what is short and where we are and I will not camouflage on that because it is no point trying to camouflage on that and trying to say just to save the day because very next day it will be exposed. So I am not going to do that.
Thank you. Sampat Athukorala Mathuma.
No, no. No, no.
That is enough. That's enough.
Ashne Anagar Gatanayaka Thumani.
No. Sancharaka Saha Idanga Mathuma. Please, that question is over.
You are negative.
No.
Garu kathanayakathumani, deergha uttarayak thiyenne. Namuth man patan gannam prashne palaweni eka. Ape me kawuda
gathanne?
සම මේක දීර්ඝ උත්තරයක් තියෙන සභාවත ගන්නත් පුළුවන් කමක් නැත්නම් කාලය නිසා
හරි
ලොකු මේ උත්තර කීපයක් තියෙන නිසා අපි තමයි සභාවත ගන්න.
ඕකේ ප්‍රමුඛල මෙතුමා
මම දෙන්න මේක වැදගත් ප්‍රශ්නයක් නිසා අපේ උපකතානායකතුමා හම්බන්තොට දැන් MOH ට කතා කරා කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක සම්පූර්ණයෙන්ම මේ වෛද්‍යවරයෙක්ගේ පෞද්ගල අවශ්‍යතාවයක් වුණ ප්‍රකාශයක් කියලා මෙතුමා වගකීමකින් ඇවිල්ලා දැන් මට ප්‍රකාශ කරා.
හයි බොහොම ස්තුතියි. එමෙතුමා උත්තර දෙන්න. Please. That is over. That is over. You are no right. Please sit down.
අයන්නේ එකට උත්තරය.
No right. Sit down.
දැක්වා ශ්‍රී ලංකාව තුල සංචාරක කලාප 15ක් ස්ථාපිත කර ඇත. අයන්න දෙක කල්පිටිය මීගමුව ගල්කිස්ස වේරුවල මාදුගඟ උණවටන අරුගම්බේ පින්නවැල නිලාවැලි ත්‍රිකුණාමලයේ බෙන්තොට දෙද්දුව කුච්චවේලි කල්කුඩා යාල. මීට අමතරව ඇල්ල අරුගම්බේ සහ නුවරඉල්ලි සංචාරක කලාප හඳුනා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග උපදේශනෙන් පසු ඇල්ල සංචාර කලාපයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හරහා ගැසට් මගින් ප්‍රකාශනපත් කර ඇත. 3/2018 මේ දක්වා ඔව් මේ කලාපයේ ආශ්‍රිත කටයුතු වල වත්මන් තත්ත්වය පහත දැක්කේ.
ඒක පොඩ්ඩක් දීර්ඝයි. ඒ ඔක්කොම කලාපවල ටික මම නිසා ඔබතුමාට සභාගත කරන අතුරු ප්‍රශ්නක් පිළිබඳව කියන්න.
නර එමෙතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මේ මොහොත වෙද්දී නැවත වතාවක් සංචාරකීන් ලංකාවේ හෝටල් කාමර වෙන් කර ගනිමින් නැවත වතාවක් ආරම්භ වෙලා තිබෙනවා සංචාරක වැඩපිළිවෙල. මම හිතනවා දෙසැම්බර් නොවැම්බර් මාස දෙක මම හිතනවා මේ විශාල සංචාරක පිරිසක් රටට එන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. මම කැමැති ගරු අමාත්‍යමනි විශේෂයෙන්ම මේ මොහොත වෙද්දී විශාල දේශීය හා විදේශීය සංචාරයන් පිරිසක් සංචාරය කරනවා නෙළුව ලංකාගම ප්‍රදේශයේ. විශේෂ සංචාරක කලාපයක් විදිහට මම හිතනවා ඔබතුමා හඳුනගෙන තියෙනවා මේ වෙනකොට. ඒ වගේම විශේෂයෙන්ම සංචාරකින් ආදායම් උත්පාදනය කිරීමේදී විශේෂයෙන්ම මේ සංචාරක කලාපවල වනජීවීක සහ ඒ වගේම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා හඳුනගෙන තියෙනවද? ඒවා විසඳීමට යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද?
ධනායකතුමනි, මේ මොහොත වෙනකොට අපි දන්නවා පළාත් සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වෙච්ච නිලධාරී විශාල පිරිසක් ඉන්නවා. දැන් අපි විශ්වාස කරනවා මේ රේකී අමාත්‍යාංශයත් එක්කම පළාත් කටයුතු වලත් ඒ සියලු දෙනා නියුතු කරගෙන පෞද්ගලික කාල දවස් කීපයකදී දවස් 17ක ට්‍රේනින් එකක් ලංකාවේ නැෂනල් ප්ලෑන් එකත් එක්ක පළාත් කට්ටියටත් එක්ක ට්‍රේනින් එකක් UNDP එකේ අනුග්‍රහත්වයෙන් සිදු කෙරුණා. ඒ නිසා අපේ මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ විදිහටම අලුතෙන් හොයාගත්ත අපි තවම ලංකාවේ දන්නා කියන තැන් කීපයක් විතරයි හඳුනාගෙන තියෙන්නේ. ඒවට විතරයි සංචාරක යන්නේ. නමුත් මේ පළාත්වලට බාර දීමක් කරා අලුත් සංචාරක තැන් හඳුනාගෙන ඒවට අලුත් වැඩපිළිවෙලක් කරන්න. ඒ නිසා තමයි ওই නෙළුව ප්‍රදේශයත් හඳුනා ගැනීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන ඉස්සරහට ඒක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඔයගෙන් පළාත් අමාත්‍යංශය ඔයගෙන් ප්‍රාදේශීය එතුමා අහපු හොඳම ප්‍රශ්නේ තමයි වනජීවීකත් ඒ වගේම පරිසර අමාත්‍යංශයත් මේක එකම කොමිටියක් හැටියට පෞද්ගලික දවසකදී කැබිනට්ව තුළ ජනාධිපතිතුමා විසින් ඒ සියලු දෙනාගේ යුක්ත කොමිටුවක් සංචාර කර්මාන්තය කොහොමද කරන්න කියලා අනුකමිටුවක් පාර්ලිමේන්තුව කැබිනට් අනුකමිටුවක් පත් කෙරුවා. සෑ ඒකේම හිතනවා මේ ප්‍රශ්නවලට විසඳුමක් සමස්තයක් ලෙස ගන්න පුළුවන්.
මම කරුගතනායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, මේ සංචාරකින් මෙරටට පැමිණෙද්දී බොහෝ වෙලාවට විදේශීය සංචාරක සමාගම් ඒ වගේම ඩොලර් ගේන ප්‍රමාණය සමහර වෙලාවට ඒ විදේශවන් වලදීම සංචාරක සමාගම් වලට ගෙවනවා. ඒ වගේම ලංකාවේදී සමහර සංචාරකින් ලංකාවේ අපේ ප්‍රදේශය තුළ ගාල්ල හික්කඩු වගේ ප්‍රදේශවල සංචාරකයන් විසින්ම විවිධ ලැබුම්මල් ගෙවල් කුලියට අරගෙන විවිධ ලැබුම්මල් පවත්වාගෙන යනවා. මේ ආයතන වලින් බදු අය කර ගැනීම සම්බන්ධව අපට ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මේ විශේෂ සංචාරක කලාප තුලදී මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් රටට ලබා ගන්න සහ ඒ වගේම විදේශිකයින් මේ අපේ රට තුල ලැබුම්මල් මිලට අරගෙන කුලියට අරගෙන මේ කාලය තුල සීසන් එක ඇතුලේ කරන මුදල් ලැබීම වළක්වලා ඒ මුදල් රටේ ජනතාවට ලැබෙන ක්‍රමවේදයක් සකස් කර දෙන මේ කලාප තුල.
වා මන්ත්‍රීමා, ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. මම හිතනවා දැනටත් තියෙන එකක් තමයි සංචාරකයෝ ලංකාවේ කොච්චර වියදම් කරනවද කියන එක පිළිබඳව හරියට නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලන් ඩික්ලෙයා කරන amount එක තමයි ඉමිග්‍රේෂන් එකෙන් අපි අවසාන වශයෙන් ගන්නෙ. හැබැයි ඒ වගේම උතුමා කිව්ව තව එකක් ඉතු ගන්නනේ ගයිඩ්ලා. දැන් වෙනම ඉන්නවා පිටරටින් ගයිඩ්ලා මෙහෙ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ටුවර් එකේ ඒගොල්ලන්ම කරලා කිසිම සංචාරක කර්මාන්තයට ඒකේ වාසියක් සැලසෙන්නේ නැහැ. නමුත් අපි මේ මොහොත වෙනකොට මේ සිළු සංචාරක කලාප වලට මොබයිල් සර්විස් එක මගින් සිළු තැන් හඳුනා ගැනීමට එන සතියේ ඉඳන් ආරම්භ කිරීමක් කරලා තියෙනවා. හැබැයි විශ්වාසයෙන් කියන්න ඕනේ සංචාරක කර්මාන්තේ මම විශ්වාස කරනවා නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන මාස තුනේ විශාල ඉදිරිපින්මක් කරයි. ඒ නිසා තමයි අපි සොෆ්ලික ලයිසන් එකක් ගන්න මේ සියලු දේවල් නියාමනයක් යටතේ ගේන කියන සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න පුළුවන් එකම දේ තමයි TDL එකේ. TDL එක හරි ගන්න ටුරිසම් ඩෙවලොප්මන්ට් ලෙවී එක ගන්න හරි මේ 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 ස්ථාන අපි හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා එහෙම වැඩපිළිවෙලක් කරමින් පවතිනවා. ඉතින් පුංචි අඩුපාඩු කීපයකුත් තියෙනවා. සමහර තැන්වල සමහර දේවල් කරන්න ගියාම ඒ පළාතේ පුද්ගලයෝ ඒකට විරුද්ධ වෙනවා. නමුත් මම හිතනවා ජාතික වැඩපිළිවෙලක් යටතේ ජනාධිපතිතුමා විසින් පත් කරපු ඒ අනුකමිටුව හරහා සියලු අමාත්‍යංශ එකතු වෙලා ඉන්න නිසා අමාත්‍යංශ වල අමාත්‍යවරු එකතු වෙලා ඉන්න නිසා මේක විසඳීමේ හැකියාවක් තියෙයි කියලා විශ්වාස කරනවා. මොකද ඒක නොකර අපි කියන ගානට වඩාත් මුදල් ආවත් නැතත් අපිට සමහරට හොයාගැනීමේ අපහසුතාවයක් තියෙනවා.
කොමිසුති
ගරු කථානායකතුමනි, අපි හරින් ප්‍රාන්තු ගරු ඇමතුමාගේ අහන්න කැමති මේ දවස්වල ඔබතුමාගේ රාජ්‍ය ඇමතුමිය විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් මේ අලුත් ව්‍යාපෘතියක් ප්‍රොමෝට් කරනවා. ඒක සදාචාරාත්මක නැද්ද කියන කාරණාව සමාජ
ඇමතුමාට අදාළත් නැහැ.
ඒක වෙන ප්‍රශ්නයක්. ඒක එතනින් නතර කරන්න. මේ රාධිකා වික්‍රමසිංහ මැතිණිය. රාධිකා වික්‍රමසිංහ මැතිණිය. රාධිකා වික්‍රමසිංහ මැතිණිය. ප්‍රශ්නය අහන්න.
ඉදිරිපත් කරනවා සර්.
අනේ උත්තරයක් දෙන්න.
ඈ? එමෙතුමා කැමති නම්
අනිත් අනිත් කරු කතානායකතුමනි
උත්තර දෙන්න.
ඒක ඒ ප්‍රශ්නේ ඇහුවනේ හරි. මේ වා එතුමිය ඒ ප්‍රකාශ කරපු දේ එතුමියෙන් අහන්නට ඕනේ. හැබැයි මම විශ්වාස කරනවා මේ ලංකාවේ සමහර දේවල් මිනිස්සු හැම දෙයක්ම මඩ ගහන්න ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. මම පෞගිය දාසේ ඔබතුමන් පස්සේ අහපු නිසාම කියනවා ඔබතුමාලගෙත් ඔය ප්‍රොෆෙෂනල් ලේම කියන ගෲප් වල අපිට අමුතුම අලුත් විදිහට මඩ ගහලා තියෙනවා. ඒ නිසා සමහර නොකපුද සම්මද කුදු වෙනවද සම්මද කඳු වෙනවද සම්මද කුඩු ගහනවද කියන එකත් සමහර මිනිස්සු කියලා දිනවා. ඒ නිසා මම නැවතතාවක් කියනවා ඒ වගේ පහත් අතර ඔබතුමා හැම නැහැ. නමුත් ඒ සමහරට පක්ෂවල ගෲප් වල එහෙම ගහන මඩ මම හිතරේ කැතයි ඩයනා කුමාරියගෙන් සමාවෙන් ඩයනා ඇමතුමියගෙන් මේ ප්‍රශ්නේ අහන්න මම විශ්වාස කරනවා එතුමිය ඒක හරියට කියයි කියලා.
තෝමි සුදී රාධිකා වික්‍රමසිංහ මැතිණිය එක් මිනිත් ප්‍රශ්න අහන්න.
ශාහන ගරු කතා නැගිටින්න.
තව එකක්. පළවෙනි ප්‍රශ්නය 1972 අංක 1 දරන ඉඩම් ප්‍රසංස්කරණ පනත හා එකී සංශෝධිත පනත්වල විධිවිධානයන්ට අනුව මෙම කොමිෂන් සභාව වෙන්කර අක්කර 50ක ඉඩම් අයිතිය සීමාවේ ඉක්ම වූ තැන් හා සමාගම් සත්වව පැවති කෘෂිකාර්මික ඉඩම් සහ කොමිෂන් සභාව වෙත ප්‍රකාශිතව පවරාගෙන ඇත. දළ වශයෙන් මෙසේ ප්‍රකාශිත වූ පැවරී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර මිලියන 1,85,000ක් පමණ වේ. එම තොරතුරු පහත වගුවේ දැක්වේ එක ලොකු විස්තරයක් තියෙනවා. ඒ පළාත්වලට වෙන් වෙච්ච ටික මම ඒක සභාගත කරන්න උදවිල දන්න. මෙසේ පැවරුණු ඉඩම් පවරා ගැනීමේදී මිනුම් කිරීමක් සිදු කර නොමැත. තවද එකල ස්ථාපිත කරන ලද රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත වෙන් කර ඇති අක්කර 6,50,000ක් පමණ ගැසට් මගින් පවරා දී තිබේ. මෙසේ පවරා දීමේදී මැනුම් කිරීමකින් තොරව පවරා දීමට කටයුතු කර ඇත. ඉහත පැවරුණු ප්‍රමාණයන් ප්‍රකාශිත ලේඛන පදනම් කොටගෙන පිළිල කරනු ලැබී ඇති අතර මැනුම් කර හඳුනා ගැනීමකදී මෙම බිම් ප්‍රමාණයන්හි වෙනස්කම් පැවතිය හැකිය. එසේම ඉතිරි ඉඩම් ප්‍රමාණය විවිධ අරමුණු සඳහා බැහැර කිරීම කර ඇති අතර එසේ බැහැර කිරීමේදී අදාළ මුල් ඉඩම් කොටස් මැනුම් කරමින් පවරා දීමට කටයුතු කර ඇත. මේ වන විට ශේෂයේ පවතින ඉඩම් ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව නිශ්චිත කර ගැනීමට බැහැර කර ඇති ඉඩම් ප්‍රමාණය හඳුනා ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සමීක්ෂණයක් සිදු කරමින් පවතින අතර එම තොරතුරු පාදක කර ගනිමින් යාවත් කාලීන කරන ලද ඉඩම් ලේඛනයක් සකස් කිරීමේදී කටයුතු මේ වනට ආරම්භ කර ඇත. ඒ ප්‍රදේශයන් පදිංචි දිස්ත්‍රික්කයන් අනුව ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණද ඒ තැනැත්තා සතුව දිස්ත්‍රික් කීපයකින් ඉඩම් ප්‍රකාශන ඉදිරිපත් කර ඇත. තවද මෙකී පවරා ගැනීමේ ක්‍රියාවලිය තුළ පවරා ගන්නා ලද ඉඩම් එම අවස්ථාවේදී මැනුම් කිරීමක් හෝ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල මුල් ලියාපදිංචි ලේඛනගත කිරීමක්ද මේ දක්වා සිදුවී නොමැත. මේ වන විට මෙකී ප්‍රකාශනයේ පදනම් කරගෙනමින් දිස්ත්‍රික් මට්ටමින් වර්තමානයේ වන විට එක් එක් දිස්ත්‍රික්කයේ සතු ඉතිරි ඉඩම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා සමීක්ෂණයක් කරමින් පවතින අතර ඒ ඇසුරින් පැවරුණු සහ බැහැර කරන ලද ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් ඉඩම් ලේඛන යාවත් කාලින කරමින් පවතී. එසේ කටයුතු අවසන් වීමෙන් පසු එක් එක් දිස්ත්‍රික්ක තුළ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය කොතෙක්ද යන්න හඳුනා ගැනීමේ හැකියාව ඇත. ඒකට මම පුංචි එකතු කිරීමක් මන්ත්‍රීතුමිය දැනට අපි අවසරයක් ගන්න උත්සාහ කරනවා ලංකාවේ තියෙන ඉඩම් සියලු දේ අර ලෑන්ඩ් මැපින් එකක් කරන්න. ඒකට වෙනම ආධාරයක් ලැබිලා තියෙනවා කොරියානු රජයෙන්. ඒ ලෑන්ඩ් මැපින් එක කරොත් මේ ප්‍රශ්නේ ගොඩක් දුරට හඳුනා ගැනීමට හැකි වෙයි කියලා විශ්වාස කරනවා. ඒක මේ වෙනකොට කැබිනට් එකෙන් අවසරයක් ලබා ගැනීමේ ක්‍රමවේදය සඳහා යමින් පවතිනවා. ඒක කරොත් මම හිතනවා ඇත්තටම මේ සමීක්ෂණ සමාජතනවල ලොකු අඩුපාඩු තියෙනවා. ඉඩම් අමාත්‍යාංශය ඇතුළත තරම් මම හිතන්නේ අඩුපාඩු මේ ලංකාවේ තියෙන අමාත්‍යාංශ කොතනකවත් ඇති කියලා. ඉතින් මම හිතන්නේ මේක හරියට ඩිජිටල් කරන එකකින් මේ ෆයිල් ටික සියලු මේ ෆයිල් හොයා ගැනීම මේ ඉඩම් කාගාවද කොහෙද තියෙන එක හොයාගන්න මම හිතනවා අලුත් වූ ක්‍රමවේදයකට යා යුතුයි කියන පදනම තුළ මාත් ඉන්නවා. දෙක හිමිකම්පත් ඔප්පු ලබා ගැනීමට කටයුතු කර ඇත. තවද කොමිෂන් සභාව සතු ඉඩම් අනවසරයෙන් පදිංචි වූ භුක්ති විඳිමින් සිටින තැනැත්තන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් වෙත අනුමත චක්‍රලේඛනයේ 20/21 ඇලීරක් එක හි දක්වා ඇති ප්‍රතිපාදන යටතේ හිංකම්පත් ලබා දීමේ වර්තමානයද ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ බව සඳහන් කරමි. තුන, ලේඛනගත තොරතුරු අනුව 1995 වසරේ සිට 20-21 වසර දක්වා හිංකම්පත් ලෙස සින්නක්කර ඔප්පු 110,931ක් ලබා දී ඇත. අනවසර කරුවන් වෙත ඉඩම් ඔප්පු ලබා දීමේම කොමිෂන් සභාව වෙත ඉඩම් පැවරුණු අවස්ථාවේ සිට ක්‍රියාත්මක පැවති ව්‍යාපෘතියක් වූ අතර එකී කාලවකවානුව තුළ අදාළ ලේඛන තොරතුරු දිරාපත්ව සහ කාලයක් සමග විනාශයට පත් වී තිබීම හේතුවෙන් සමස්තය පිළිබඳව සංඛ්‍යාත්මක අගයක් ප්‍රකාශ කර නොහැක. තෝරගමන් කිව්වේ ෆයිල් නෑ කියනවා, මියෝ කෑවයි කියනවා, නැති වෙලයි කියනවා. ඉතින් ඒක ඇත්තටම දැන් ඉලෙක්ට්‍රොනික ෆයිලින් කරන්න පුළුවන්, ඊ ෆයිලින් කරන්න පුළුවන්, එහෙම කරානම් මේ ලේඛන ගොඩක් ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා දැන්ට අපි මේ ක්‍රමවේදය ගැන සොයා පැවතුමින් යනවා. ඒක මතන එන සතියේ විතර කැබිනට් වලත් ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබේ. ආයන්න එක ලබා දී ඇත. ආයන්න දෙක ලබා දීමට නියමිතයි. කොමිෂන් සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම තුළින් බදු ආදායම් ඉපදීම වේ. එබැවින් ආයතනයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආදායම් උපයා ගැනීම පිණිස ඉදිරියටත් අනුමත චක්‍රලේඛ සහ විධිනදානට අනුකූලව බදු දීමට අදාළව කටයුතු කරේ. ඈ යන්න අදාළ නොවේ.
දැන් ඔබතුමා සඳහන් කර ආකාරයට LRC එකේ ඉඩම් බදු පදනම මත ලබා දෙනකොට මේ වෙනතුරු ලබා දීලා තියෙන ඉඩම් වල යම් පළදායිතාවයක් තියෙනවද?
ඇත්තටම සමහර ඉඩම් කොහොම දුන්නද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ දවස්වල සම්පූර්ණ සමීක්ෂණයක් කරමින් පවතිනවා. හැබැයි ඒ ඉඩම් වගා කිරීමකට දීලා වගා නොකරනවා නම්, සංවර්ධන කටයුතු කරලා දීලා සංවර්ධන නොකරනවා නම් නැවත වතාවක් පැවරා ගැනීමේ හැකියාව අමාත්‍යංශයට තියෙනවා. ඒ නිසා දැනටත් එවැනි ඉඩම් අරගෙන යමක් කරපු නැති කාට හරි දීලා නිකන් තියෙන ඉඩම් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනම කොමිටුවක් පත් කරලා තියෙනවා. ඒක ගැන හොයා බලන්න. ඒ වගේම නැවත වතාවක් කැබිනට් එකේ අපේ කර්මාන්ත ඇමතුමත්, ඒ වගේම එන්වයරන්මන්ට් පරිසර ඇමතුමත් මාවත් පත් කරලා තියෙනවා කොමිටුවකට. ඉදිරියේදී මේ ඉඩම් දෙන්නේ මොන ක්‍රමවේදයේද කියන එක කැබිනට් වල වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා අපි ඒකට පුංචි කාලයක් ඉල්ලලා තියෙනවා. ඒ වාර්තාව හදලා මේ ඇමතිවරු දෙන්නත් එක්කත් සාකච්ඡා කරලා ඉඩම් දෙන ක්‍රමවේදය කොහොමද කරන්න කියන පිළිබඳ අලුත් ක්‍රමයක් ඇතුළත් කරා.
මොකද අමාත්‍යතුමනි, මේක පාර්ලිමේන්තුවේ පොදු කාරක සභාවේදී ප්‍රශ්න කිරීමට ලකුණා මීට මාස 6කට පෙර මේ තොරතුරු දන්වන්න කියලා. හැබැයි මේ වෙනතුරුත් පාර්ලිමේන්තුවේ තොරතුරු ලබා දීලා නැහැ. ඒ වගේම මේ වෙනකොට ඔබතුමා සඳහන් කර ආකාරයට අද LRC ඉඩම් ලබා දීමේදී යම් යම් නිලධාරීන් හෝ මොන යම් ක්‍රමයකට අක්‍රමිකතා සිදු වෙනවා, නිලධාරීන් ඒ ඉඩම් වල විස්තර මොන විදියකින් හරි ඒක සංගවලා මේ ලබා දෙන්න කටයුතු කරන්නේ. මොකද මේ වෙනකොට රැකියා විරහිතභාවයෙන් පෙළෙන තරුණ පිරිස අද වැවන යුගයට විෂ්කර්මාන්තයට සහ යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බලාගෙන මේ ඉඩම් ලබා ඉල්ලීම් කරලා තියෙනවා. හැබැයි මාස ගණන් අවුරුදු ගණන් මේව ඇදෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, LRC එක කියන්නේ මං හිතන්නේ අවුරුදු ගාණක් පවත්වාගෙන යා යුතු ආයතනයක් නෙමෙයි. මොකද රටේ අපේ දිස්ත්‍රික්කයේ වුණත් LRC ඉඩම් අද මේ වෙනකොට කැලෑවැවිලා තියෙන්නේ. එනිසා මේව තරුණ පිරිසට ලබා දෙන්න ඉතා ඉක්මනින් කටයුතු කරනවා නම් මං හිතන්නේ මේක හොඳ වැඩපිළිවෙලක් කියලා. ඔබතුමා බලාපොරොත්තු වෙන යහපත් වැඩපිළිවෙල ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්, මොකද අද තරුණ පිරිසට වැඩි නැඹුරුවක් තියෙනවා කෘෂිකර්මාන්තය වෙනුවෙන්. එනිසා ඒ ගැන ඉතා ඉක්මනින් කඩිනමින් මේ ඉඩම් ලබා දෙන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්න පුළුවන් නම් ඒක මේ කාලවකවාන ඉතාම යුක්තයි කියලා මං ඉල්ලීමක් කරන විශේෂයෙන් ඔබතුමාගේ.
ගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලක් තියෙන්නේ ඉඩම් ඔප්පු මිලියන 2ක් ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක්. ඒකට දැනට තියෙන අවසර පත්‍රයක්. හැබැයි ජනාධිපතිවරයා මේ මොහොතේ එතුමාගේ කාර්යාන්තයෙන් කරගෙන යනවා සින්නක්කර ඔප්පු බවට මේව පරිවර්තනය කිරීමේ නෛතික ක්‍රමවේදය සකස් කිරීමට. ඒ වගේම ඔබතුමිය කිව්ව එක හරියටම හරි. ඉඩමක් අපි හොයාගෙන ගිහිල්ලා හැවුවොත් මෙතන ඉඩමක් තියෙනවද කියලා තමයි අනේ ඔව් එතන එකක් තියෙනවනේ කියලා කියන්නේ අමාත්‍යංශ නිලධාරී. කවදාවත් ඉල්ලන ලයිස්තුවක් දෙන්නේ නැහැ. අද වෙනතුරු කැබිනට්ටුවෙන් ඉල්ලලා තියෙනවා මේ දෙන්නේ කියලා ඉඩම් බැංකුවක්. කොච්චර ඉඩම් තියෙනවද කියන්නේ ඒක තවම නිලධාරී කරන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි මේ අනුකමිටුවක් පත් කිරීමක් කරලා තින්නේ. ඒ පිළිබඳව වහාම
අපි ඉදිරියේදී පියවරක් ගන්න වගේම 50 වෙනි සංවත්සරයේ LRC මේ මාසේ තියෙන්නේ අතරම උතුවේ කිව්වා වගේ ඒක සක ඒක ඒක ආරම්භ කරේ වෙන හේතුවකට දැන් ඒක අවශ්‍යද කියන එකත් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සියලුම නෛතික දේවල් ජනපතිතුරාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා අවසාන තීන්දුව දැනුම් දෙන්න. ඒ වගේම ඔබතුමීටත් ආරාධනා කරනවා මේ ප්‍රශ්නවලදී අමාත්‍යාංශ ඇවිල්ලා සම්බන්ධ වෙලා ඒ කරුණු වලට අපේ තියෙන කොමිටු කොට සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක්
කරා. රයිට් ගෝ මිස් සුටි. දෙවන වටය ප්‍රශ්න අංක 1
මං අහනවා ගරු කතානායකතුමා.
රයන නාවික මහත්තුමා. සභාගත කරන ප්‍රශ්න අංක 2
මං අහනවා ගරු කතානායකතුමනි.
කර්මාන්ත මහත්තුමා.
අගරු කතානායකතුමනි ප්‍රශ්න ආ බලවෙනි පිළිතුර ඔව් අංක 2
සභාගත කරන්න මම ගරු
මහත්තයා. සභාගත කරනවා. හරි හොඳයි සබතු.
ප්‍රශ්න අංක 4
පැහැදිලි කිරීමක් කරු කතානායකතුමනි. මේ දවස්වල විශේෂයෙන්ම හාල් ජාවාරමක් පිළිබඳව අන්තර්ජාලය යනවා. ඒ පිළිබඳව මම හිතන්නේ මේ සභාවට කෘෂිකර්ම මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක් කරොත් හොඳයි. මොකද මෙට්‍රික් ටෝන් 15,000කට වැඩිය ගෙනල්ලා තියෙනවා. 115ක් විතර කිලෝ ගෙනල්ලා තියෙනවා රට ජනවාරි මාසෙ ඉඳන්. ඒවා පිළිබඳව විශේෂයෙන්ම ජනතාවට පාවිච්චි කරන්න බෑ කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ පිළිබඳව කෘෂිකර්ම මන්ත්‍රීතුමා මේ සභාවට කරුණු පැහැදිලි කරොත් හොඳයි කියලා කියනවා. මොකද ඒවා දැන් වෙනකොට අපිට එන ආරංචි හැටියට ජනතාවට බෙදා දීලා ඉවරයි. ඉතින් වගකිය යුතු ආණ්ඩුවක් හැටියට මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරොත් හොඳයි කියන
ප්‍රශ්නාංක පහ ප්‍රවාහන මහත්තුමා සභාගත කරන්න.